ගරු ඕෂානි උමන්ගා මන්ත්‍රීතුමිය මිනිත්තු 11ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරෝඪ මන්ත්‍රීතුමනි, රට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් බිඳවැටීමකට, අඳුරට, අගාධයට, බංකොලොත්භාවයට පත්වෙලා තියෙන අවස්ථාවක පොහොසත් රටක පළමුරු පියවර තබන්න මාලිමාවේ ආණ්ඩුව විසින් මේ මංගල අයවැය ඉදිරිපත් කරනු ලැබුවා. අපේ අයවැය කොයි තරම් සාර්ථකද කියනවා නම්, විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වුණේ අදහස්, යෝජනා සහ ඔවුන්ගේ විවේචන තියෙනවා නම් මේ විවේචන. නමුත් ඔවුන්ගේ වැඩිපුරම ඇහෙන්න ගත්තේ අඳෝනා සහ ඔවුන්ගෙන් කෙන්දිරිලි විලාප තමයි අපි දැක්කේ. මොකද ඒ තුළින්ම දිස්සෙනවා අපේ අයවැය කොයි තරම් සාර්ථක අයවැයක්ද කියලා. ඔවුන් ඔවුන්ගේ කතාව පටන් ගන්නෙම අපි ඉදිරිපත් කරන්න ඉඳපු අයවැයක් තමයි මේ මාලිමාවේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉස්සර ආණ්ඩුව ඉදිරිපත් කරන්න හිටපු අයවැයක් තමයි මේ මාලිමාවේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඒ පිළිබඳව සතුටු වෙනවා ඔවුන්ගේ ඒ විවේචන හමුවේ. ඒ වගේම අපේ ආණ්ඩුව බලයට පත්වලා මාස 3ක් වගේ කාලයක්, මේ මාස 3 ඇතුළත අපි ඉදිරිපත් කළ මංගල අයවැයෙන් පොහොසත් රටක් හදන්න අවශ්‍ය කරන පළවන පියවර හැටියට අපි මේ සියලුම ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඇත්තටම මහජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට මහජනතාව සහ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් එක්ව එකතු වෙලා තමයි මේ සියලුම සංවර්ධන යෝජනා ඇතුළුව මේ රට ගොඩනගන්න, ඒ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පෙළමිලා ඉන්නේ. එතකොට අද මම මේ පාර්ලිමේන්තුවට එනකොට මට පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. මම බෙහෙත් වගේ ගන්න ගියා. එතන ඒ හිටපු අය අපේ අයවැය ගැන කතා කරන්න පටන් ගත්තා. ඔවුන් කියනවා පළවෙනි වතාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වගේ අයවැයක් දැක්කේ. මොකද මන්ත්‍රීවරු, මැති ඇමතිවරු, අගමැතිතුමිය, ජනාධිපතිතුමා තමන්ගේ වරප්‍රසාද සියල්ලක් කපාගෙන ඒ වරප්‍රසාද මහජනතාව වෙනුවෙන් කැප කරපු අයවැයක් තමයි මේ ගමන අයවැය. ඉතින් දැක්මක් සහිතව හදපු අයවැයක් කියන එක මේ රටේ මහජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසාම අපි රාජ්‍යංශවල වැඩ කරන අයගේ වැටුප් ඉතා හොඳ වැටුපක් අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි දන්නවා ඔවුන් වැටුප ලබන මොහොතේදී ඔවුන් ඉතාමත් සතුටටපත් වේවි තමන්ට මේ වරප්‍රසාදය ලැබීම පිළිබඳව. මොකද ඔවුන්ගේ වැටුප බේසික් එක විතරක් නෙමෙයි, ඒ හා සමගාමීව ETF එක, EPF එක, ග්‍රැටිවිටි එක විශ්‍රාම ගත්තහම ඔවුන්ට ලැබෙන ඒ වරප්‍රසාද සියල්ලක්ම වැඩි වෙලා තියෙනවා මේ වැටුප් වර්ධනයත් එක්කම. ඒ වගේම පළමු වතාවට තමයි වතුකර ශේෂ්ත්‍රයේ සහ පුද්ගලික අංශවල වැටුප් මේ විදිහට වැඩි වෙන්නේ. සේවා යෝජකයින්ගේ සංගමය ඒ වතුවල හාම්පුතාලත් එක්ක කතා කරලා ගත්තු තීන්දුව තීරණත් එක්ක තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. ඒ වතුකම්කරු ශේෂ්ත්‍රයේ සහ පුද්ගලික අංශයට වැටුප් වර්ධනය වීමක්. මේ පාර වේලාසන එකඟතාවයක් අරගෙන තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. ඉස්සර අයවැයවලදී අපි දැකලා තියෙනවා පුද්ගලික අංශයෙන් හෝ වතුකම්කරු ශේෂ්ත්‍රවලින් ඉල්ලීමක් පමණයි කළේ. හැබැයි මේ වගේ ඒ වැටු ප්‍රමාණය වැඩි කළා යෝජනා ඉදිරිපත් වුණේ නැහැ අතීතේ. ඒ වගේම සමාජය තුළ වැඩි අවධානයක් නොලැබෙන කණ්ඩායම් වෙත අපි දැඩිව අවධානය යොමු කරලා තියෙනවා. ඒ අතර ආබාධිත දරුවන්, දෙමාපියන් අසරණ වෙච්ච, ඒ වගේ දෙමාපියන් නැමැති දරුවන්, ආන්තික ප්‍රජාව මෙන්ම සිරකරුවන්, ඔටිසම් දරුවන් වගේ හැම ශේෂයක් ගැනම සැලකිල්ලට අරගෙන තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි පසුගිය කාලේ දැක්කා පාසල්වල දරුවෝ කෑම ටිකක් කන්න විදිහක් නැතුව, ඒ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න විදිහක් නැතුව, දරුවෝ කොච්චර දුක්ඛින්ද, ඒවා දැකලා ගුරුවරු කොයි තරම් පීඩනයට පත් වුණාද කියලා. මට මතකයි අපි දන්න අපේ ප්‍රදේශයේ පාසල්වල මත්ද්‍රව්‍ය සංසරණය වෙනවා කියලා ලැබුණ තොරතුරු අනුව ඒ ගුරුවරු තමන්ගේ දරුවන් පාසලේ දරුවන්ගේ බෑග් චෙක් කරන්න ගත්තා. ඒව ඇතුලේ තිබිච්ච කෑම පෙට්ටිවල ඇරලා බැලුවාම ඒවයි සමහර අයගේ හාල් මැස දෙන්නේ තුන් දිනක එක බත් ටිකක්. එක්කෝ බිත්තර පළුවක් එක බත් ටිකක්, මුකු නෑන මාළුවක් එක බත් ටිකක්. බොහෝ දරුවෝ කෑම ගෙනහලා තිබුණේ නැහැ. ඉතින් මේ වගේ දැඩි පීඩනයකට පත්වෙච්ච රටාවක් තමයි තිබුණේ. ඒ වගේම දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව දෙමව්පියෝ සිය දිවි නසාගත්ත රටක් මේක. ඒ විතරක් නෙමේ, දරුවන්ට කන්න දෙන්න දෙමව්පියෝ 14%ක් එක වේලක් හෝ බඩගින්න ඉඳපු රටක් මේ රට. දරුවන්ගෙන් තුනෙන් එකක් මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා තීච්ච රටක් මේක. එහෙම රටක් ක්‍රමානුකූලව පොහොසත් රටක් බවට පත් කරන්න තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ අයවැයේදී පාසල් පෝෂණ ආහාර වැඩසටහන සඳහා බිලියන 32.1ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාරය සඳහා බිලියන 0.95ක් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, ශිෂ්‍යාවන් වෙත සනීපාරක්ෂණ තුවා සඳහා බිලියන 1.4ක් වෙන් කරලා තියෙනවා. ඒක ගැහණු දරුවෙකුගේ අතිසං සෙන්සිටිව් දවස් කිහිපයක්. එය ඇය වෙනුවෙනුත් මේ ආණ්ඩුව හිතලා ඒ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දුෂ්කර අති දුෂ්කර පාසල්වල පිරිවන්වල ඉන ළමයි සඳහා සපත්තු ලබා දීමට බිලියන 2.5ක් වෙන් කරලා තියෙනවා. වෙනත් රටවල හා එක්ව සිදුකරන ශිෂ්‍යත් අධ්‍යාපන වැඩසටහන් සඳහා මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. අපේ රටේ දරුවන්ට ලෝකේ දිනා ගන්න මේ ලෝකේ මේ ගෝලීයකරණයත් එක්ක ලෝකයේ අනිකුත් රටවල් වලින් දැනුම, කුසලතා, ආකල්ප, තාක්ෂණය, නවෝත්පාදන සඳහා ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගන්න අවශ්‍යයි. ඒ දරුවෝ ඒ රටවල් වල ගිහිලා ඉගෙනගෙන ඒ දැනුම අපේ රටට අරගෙන ආවිල්ලා අපේ දරුවත් එක්ක ඒ දැනුම බෙදාගෙන මේ රට දියුණු කරන්න ඒ දැනුම අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි දරුවෝ ගැන හිතලා මේ වගේ තීරණ ආණ්ඩු අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දරුවන්ට කණ්ඩ අඳින්න දෙන්න විදිහක් නැතුව දෙමාපිය තමන්ගේ රත්තරම් බඩු ගස්තියපු රටක් මේක. ඒ එහෙම රත්තරම් බඩු බැංකුවල තියෙන අයට සහන ලෙස බිලියන 0.5ක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. රටක ආර්ථිකය නගා සිටවන්න නම් නිෂ්පාදන කර්මාන්තය කියන්නේ විශාල සේවයක් කරන තැනක්. රටේ ව්‍යවසායකයෝ 2.8ක් වැනි ඉතා පොඩි තත්ත්වයක් ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒ රිස්ක් එක ගන්න මිනිස්සු හරිම බයයි. මොකද ලංකාව වගේ රටක ඒ රිස්ක් එක ගත්තට ව්‍යාපාර පවත්වගෙන යද්දි විවිධාකාරයේ බාධාවල් එල්ල වෙනවා. ඒ නිසා අපි ඒවා තේරුම් අරගෙන රටේ ආර්ථික සහ සේවා සඳහා ව්‍යවසායකත්වය වෙනුවෙන් බිලියන 99ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආයෝජන ආකර්ෂණය සඳහා බිලියන 2.4ක් වෙන් කරලා තියෙනවා. පසුගිය කාලයේ පුරාවටම අපි දැක්කා ආයෝජකයෝ ලංකාවට එන හැම අවස්ථාවකදීම මේ රටේ රට ගැන තිබිච්ච ප්‍රතිරූපය නිසා ඔවුන්ට ආයෝජන අවස්ථා මේ රට ඇතුළත ස්ථාපිත කරන්න තියෙන වපසරිය නැතිව ගියා. සමහර මැති ඇමතිවරුන්ගේ නම් ඉස්සරහා තමන්ට ඕනි කරන ප්‍රසන්ටේජ් එක ලියලා තිබුණා. ඒ නමින් තමයි ඔවුන් තමන්ව හඳුන්නාගත්තේ. මිස්ටර් 10%ලා පාලනය කරපු රටක් මේක. ඒ විතරක් නෙමෙයි, ඒ ආපු ආයෝජන තමන්ගේ රට ඇතුළට එන්නේ නැතුව ඒගොල්ලෝ ආපහු
හැදෙන්නේ. තව මිනිත්තු දෙකක කාලයක් තිබෙන්නේ.
ස්තුතියි මන්ත්‍රීතුමනි. ඒ වගේම ඒ ආයෝජකයන්ගේ ආකර්ෂණය සඳහා අපි බිලියන 2.4ක් වෙන් කරලා තියෙනවා. ලෝකයේ අනිකුත් රටවල් වලට පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා. ලංකාව කියන්නේ වෙනස් වෙල දැන් ලංකාව රීබ්‍රෑන්ඩ් වෙලා කියලා. අර වංචාව, දූෂණය, නාස්තිය තමන්ගේ රස්සාව කරගත්ත පාලක පැලැන්තියගෙන් මේ රට බුදවාගෙන සැබෑ උමනාවක් තියෙන නායකයන් අතර මේ රටේ බලය පත් වුණා කියන පණිවිඩය ලෝකයේ අනිකුත් රටවල් වලට යනවත් එක්කම ආයෝජන අවස්ථා ලංකාවට ළඟා වුණා. ඒවගේම නතර කරලා තිබිච්ච ව්‍යාපෘති 11ක් මේ වෙනකොට ජපානයෙන් ලංකාවට ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අලුත් කර්මාන්තපුර ඇති කරන්න සහ දැනට තියෙන කර්මාන්තපුර 32ක යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා. අපි නිෂ්පාදන ආර්ථිකයට ශක්තියක් වෙන එක පුරුකක් විදිහට මම මේ කතා කරන්නේ. මට මතකයි එක කර්මාන්ත ඇමති කෙනෙක් මීට පෙර නියෝජනය කරපු ඇවිල්ලා කර්මාන්තපුරයට කියන ආයෝජකයෝ කියන්නේ ව්‍යවසායකයෝ කියන්නේ සල්ලි තියෙන මිනිස්සු. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කර්මාන්තපුර දියුණු කරගන්න ඒව රටට බරක් කරන්න එපා. කර්මාන්ත අමාත්‍යංශයේ සල්ලි නෑ. ඒ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩක් කරගන්න, ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පාරවල් හදාගන්න කියලා. නමුත් අපේ ආණ්ඩුවේ මේ කර්මාන්තකරුව ගැන හිතලා ඒ ආයෝජන කලාප දියුණු කිරීම වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි කර්මාන්තපුරයක ඉඩමක් තියෙනවා නම් ඒකට අදාළ ඩීඩ් එක ගන්න ආයතන ගණනාවකට ෆයිල් මිටිය උස්සගෙන ගිහිල්ලා රස්ති අද වෙන ව්‍යවසායකයෝ මේ රටේ ඉන්නේ. ඒ ආයතන එකකට එකක් ලින්ක් කරලා නැහැ. වෙලාවක ෆයිල් එක අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
යනවා.
කර්මාන්ත අමාත්‍යංශයට යනවා. මට එක විනාඩියක් දෙන්න මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි. මේ විදිහට ආයෝජකයාගේ තියෙන නව භාණ්ඩයක් හෝ සේවාව නිෂ්පාදනය කරන්න අලුතෙන් හිතන්න තියෙන කාලේ නිරපරාධ රස්ති අද වෙච්ච යුගයක් තමයි අපි හමාර කළේ. රට ඩිජිටල් කරණය හරහා අපිට අවස්ථාව ලැබෙනවා මේ තියෙන අයහපත්කාරී තත්ත්වයන්ගෙන් මිදිලා ව්‍යාපාර කරගෙන යන්න. ඒ වගේම කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා බිලියන 7.9කුත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනයට බිලියන 38.6කුත්, මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය යෝජනා ක්‍රමයකට බිලියන 6.8කුත්. ඒ කියන්නේ අපි ව්‍යාපාරයක් කරන ආයෝජකයෙක් නම් බැංකුවකට ගිහිලා ණයක් ගන්නෙදි අපේ තියෙන සෙකියුරිටි එක, අපිට තියෙන වත්කම් ප්‍රමාණය බලන්නේ. එහෙම නැතුව අපේ ව්‍යාපෘතියට ණයක් ගන්න යෝජනා ක්‍රමයක් අපි මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, ජාතික ගම්මාන සවි බලගැන්වීම, සමෘද්ධි ප්‍රතිලාභින් සවි බලගැන්වීම වෙනුවෙන් අපි මුදල් වෙන් කරලා තියෙනවා. බඩගින්නට මාළුවෙක් දෙනවා වෙනුවට බිලිපිටක් දීලා ආර්ථිකයත් ශක්තිමත් කරගෙන බඩගින්නත් නිවා ගන්න පුළුවන් ක්‍රමවේද තමයි අපේ අයවැයෙන් අපි සකස් කරලා තියෙන්නේ. ඉතින් මූලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් අපි මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය, අපේ රටේ සුවහසක් ජනතාව ඔවුන්ගේ සුභාශිංසන එකතු කරලා තියෙනවා මේ අයවැය සඳහා. අපි හිතනවා විපක්ෂයේ කණ්ඩායම් වල තියෙන මැසිවිලි, අදෝනා, කේන්දිරිලි සියල්ලක්ම ඉවත් කරලා ඔවුනුත් මේ සහයෝගය ලබා දෙයි කියලා. මෙවන් හොඳ අයවැයක් වෙනුවෙන් ස්තුතියි.
විශ්වදී